SBS සිංහල ගුවන් විදුලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අපි දැන් සූදානම් වෙනවා හැමනම් සුපරදු විදිහට ලෝකයේ තතිවිති කතා බහ කරන අපගේ ලොව වටා විදෙස් විති සමාලෝචනය ආරම්භ කරන්න. ලෝකයේ මේ වෙනකොට පවතින සිදුවීම් වල ප්‍රධානතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්ඡා කරන්න. සුපරදු විදිහට ශ්‍රී ලංකාවේ සිට සූදානම්ෙන් සිටිනවා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා ප්‍රංශ ප්‍රවෘත්තිසේවෙන්. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් නිලුක්ෂි.
ඊයේ ආරම්භ වුණු ආසියානු සමුළුවෙන් මම කතා බහ පටන් ගන්න කැමතියි. ආසියානු සමුළුවට ශ්‍රී ලංකාව සමාජික රටක් නොවුනත් ආසියානු සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා අලි සබ්‍රි මහතාත් සහභාගී වෙලා හිටියා. එහිදී ශ්‍රී ලංකාවේ මේ ඇති වෙලා තියෙන තත්ත්වයත් එක්ක ආසියානු සමුළුවේ ශ්‍රී ලංකාව පිළිබඳව යම් අවධානයක් තිබුණා කියලායි අපිට තොරතුරු වාර්තා වෙන්නේ. කොයි විදිහෙන්ද මේ අනාවරණය වෙන තොරතුරු අමල්?
දිලුක්ෂ, මේ සමුළු යන අතරතුර ඊට සමගාමීව ඇමරිකාවේ විදේශ ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ අලි සබ්‍රි අතර සාකච්ඡාවක් ඇති වුණා. මේ සාකච්ඡාවේදී බ්ලින්කන් ප්‍රකාශ කර සිටියා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා ඒකට සහාය දැක්වීමට ඇමරිකාව ඉදිරිපත් වෙලා ඉන්නවායි කියලා. ඒකම ඔහු සඳහන් කරා ජූනි මාසයේ ඉඳලා මේ වෙනතුරු ඇමරිකාව ඩොලර් මිලියන 179ක ආධාර මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීලා තියෙනවායි කියලා. ඊට අමතරව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඒ සහාය ලබා ගැනීම කටයුත්තට ඇමරිකාවේ සම්පූර්ණ සහාය ලබා දෙනවා කියලා මෙතන ප්‍රතිඥාවක් ලබා දීලා තියෙනවා. ඊට අමතරව බ්ලින්කන් විදේශ ලේකම්වරයා ශ්‍රී ලංකාවට සඳහන් කරලා තියෙනවා මේ අති දුෂ්කර ආර්ථික අර්බුදයේ මැදේ වුණත් ශ්‍රී ලංකාව මේක අවස්ථාවක් කරගනීවි කියලා. ශ්‍රී ලංකාවේ ඇති කරන්නට අවශ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම, ඒ වගේම ආර්ථිකයත් මානවයිතික වාසිකම් ආරක්ෂා කිරීම එවැනි කටයුතු සඳහා ඒ අලුත් පියවර තබලා මේ විවසනකාරී තත්වය ශ්‍රී ලංකාවට වාසියක් වෙන විදියට, ප්‍රයෝජනයක් වෙන විදියට මේ අවස්ථාව පාවිච්චි කරයි කියන ඒ විශ්වාසයත් ඔවුන් පළ කරලා තියෙනවා. මෙතනදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අලි සබ්‍රි ප්‍රකාශ කරලා තියෙන්නේ ඔවුන් ඇමරිකාවෙන් ලබා දෙන සහාය අගයන අතරතුරම ශ්‍රී ලංකාව මේ අවස්ථාවේදී දේශපාලනික වශයෙන්ුත් අලුත් විප්ලවයක්, සාමකාමී විප්ලවයක් මේ වෙනකොට ඇති කරලා තියෙනවා. අර්බුදයෙන් වුණත් සුබදායි ප්‍රතිඵලයක් බලාපොරොත්තුෙන් ශ්‍රී ලංකාව කටයුතු කරනවායි කියලා.
අමල්, මේ ආසියානු සමුළුවට ශ්‍රී ලංකාව අයිති වෙන්නේ නැහැ නේද? සාමාන්‍යයෙන් මේක මේ ආසියා ශාන්තිකර කලාපේ රටවල් නේද මේ ආසියානු සමුළුවට අයිති වෙන්නේ?
ඔව්, ලුක්ෂි. නමුත් සම්ප්‍රදායක් හැටියට මේ විදිහට ආසියානු කලාපේ සමුළුවක් පැවැත්වෙනකොට ඔවුන් ඒවායේ නිරීක්ෂකයන් හැටියට රටවල් කිහිපයකට ආරාධනා කරන ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට ආරාධනා කරලා තියෙන්නේ මේ සමුළුවට සහභාගී වෙන්න කියලා. විශේෂයෙන්ම මේ අවස්ථාවේ ශ්‍රී ලංකාව පිළිබඳ ලොකු ජාත්‍යන්තර අවධානයක් යොමු වෙලා තියෙන වටපිටාවක තමයි මේ විදිහට ඍජුවම සමාජිකත්වයේ නැති වුණාට ශ්‍රී ලංකාවට මේක අවස්ථාවක් කරගන්න උන් ඉඩ ලබා දීලා තියෙනවා. තමන්ගේ තියෙන ආර්ථික ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කළා. ඒ වගේම ජාත්‍යන්තරයෙන් යම්කිසි සහයක් ලබා ගැනීමේ කටයුත්තට මේ ආසියානු සමුළුවත් වේදිකාවක් කරගන්න කියලා.
ශ්‍රී ලංකාව පිළිබඳව තවත් කාරණාවක් පිළිබඳව අපිට කතා බහ කරන්න තියෙනවා. ඔබ දන්නවා මේ වෙනකොට එංගලන්තයේ බර්මින්ග්හැම් හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල. ඉතින් අපිට බොහොම සුබදායි ආරංචියක් වාර්තා වුණා යුපුන් අබේකෝන් සමගින්. ආසියාවේ වේගවත්ම මිනිසා වුණු යුපුන් අබේකෝන් එහිදී ලෝකණ්ඩ පදක්කම දිනා ගැනීමේ හැකියාව ලබා ගත්තා. ඒ සතුටුදායක ආරංචියත් එක්ක යම් ගැටලුකාරී තොරතුරු කිහිපයකුත් මේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ගම්මානයෙන් වාර්තා වෙනවා. ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකා සම්බන්ධයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙක් සහ මේ ඒ වගේම පුහුණුකරුවෙක් මේ ගම්මානයෙන් අතුරුදන් වෙලා කියලායි තොරතුරු වාර්තා වෙන්නේ. වැඩිදුර තොරතුරු දැනගන්න කැමති.
ඔදිලක්ෂි, මේ වෙනකොට මේ විදිහට පැනලා ගියපු මේ ක්‍රීඩිකාව චමිලා දිලානි මාරප්පුලි කියලා නම් කරලා තියෙනවා. ඒකම ඇය සමග ශ්‍රී ලංකා කණ්ඩායමෙන් පැන ගියයි කියලා වාර්තා වෙන්නේ ඇයගේ කළමනාකරු ඔහු විශ්‍රාමික ලුතිනන් අසේලද සිල්වා කියලත් නම් කරලා තියෙනවා. මීට අමතරව තවත් මල්ලවපොර ක්‍රීඩකයෙකුත් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් අතුරුදහන් වුණයි කියලා වාර්තා වෙනවා. ඔහු කොරෝනා රෝගී තත්ත්වය ඇති වෙලා වෛද්‍ය මධ්‍යස්ථානයකට යොමු කළ තිබුණයි කියලා සඳහන් වෙන්නේ. ඊට පස්සේ ඒ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලැබුවට පස්සේ ඔහු ආගිය අතක් නැහැයි කියලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ මල්ලවපොර ක්‍රීඩකයා සම්බන්ධයෙන්ුත් දැන් පරීක්ෂණයක් පවත්වන ඔහුට මොකද වුණේ කියලා මේ සිදුවීමත් එක්කලා මේ වෙනකොට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් 160ක විතර ශ්‍රී ලංකා කණ්ඩායමේ සමාජිකයන්ගේ ගුවන් ගමන් බලපත්‍ර කළමනාකරුවන් විසින් තමන්ගේ භාරයට ගත්තයි කියලා මොකද තවත් අය යන්න පැනලා යන්න තියෙන හැකියාව තියෙනවයි කියලා නමුත් මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය බලධාරීනුත් ඒ එක්කම ශ්‍රී ලංකාවේ ඔලිම්පික් සංගමයේ නිලධාරීනුත් මේ වෙනකොට දැන් පරීක්ෂණ පවත්වනවා කියලා වාර්තා වෙනවා ඊට අමතරව අනෙකුත් සමාජිකයන් ඔවුන් නැවතත් ශ්‍රී ලංකාවට එන තුරු ඔවුන් සම්බන්ධිනුත් දැඩි අවධානයෙන් ඉන්නවා කියලාත් වාර්තා වෙනවා
ලෝකයේ තත්විත්‍ය අතරට ශ්‍රී ලංකාව සම්බන්ධ වන කරුණු සාකච්ඡා කළාට පස්සේ මේ ලෝකයේ බලවත්ම අවධානයට ලක්වුණු ප්‍රධානතම කාරණාව කිරෙහි යම් සමාලෝචනයක් දෙන්න මම කැමති යමල් ඒ තමයි අල්-කයිඩා නායක අයිමන් අල් සුවහිරි ඝාතනයට ලක් කිරීම පිළිබඳව ඇමරිකානු CIA සංවිධානය විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් මගින් මේක සිදු වුණා කියලා තමයි ලෝකයේ ප්‍රවෘත්ති දසදෙස වාර්තා වෙමින් පැවතියේ මේ සතියේ සඳුදා සිට බොහෝ දෙනෙක් කතාබහට ලක් කරපු කාරණාවක් තමයි ඇමරිකාව යම් රටක දේශ සීමා අතික්‍රමණය කරගෙන ඇවිල්ලා මේ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධව. ඒ කියන්නේ කොතරම් සූක්ෂමව ඇමරිකාව මේ ක්‍රියාදාමය සිදු කළා තියෙනවද කියලා. ඇෆ්ගනිස්තානයේ මේ ප්‍රහාරය ක්‍රියාත්මක කරන්න මේ අල්-කයිඩා ත්‍රස්ත නායකයා වෙනුවෙන් මේ පිළිබඳව මේ සිදුවීමෙන් පසුව මේ සම්බන්ධව වාර්තාවන තොරතුරු මොනවද අමල් මේ සිදුවීම පිළිබඳවත් අල්-කයිඩා සංවිධානයේ ප්‍රකාශ පිළිබඳවත් ඒ වගේම ඇමරිකාවේ මේ සූක්ෂම මෙහෙයුම් පිළිබඳවත්
දෙවොක්ෂ දැනට වාර්තා වෙච්ච විදිහට උදේ ඉර නැගීමත් එක්කලා මේ අල්-කයිඩා නායකයා ඔහුගේ මහල් නිවාසයේ බැල්කනියට උදේ ආපු වෙලාවක තමයි මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කරලා තියෙන්නේ. මේ මිසයිල දියත් කරලා තියෙන්නේ ඇමරිකානු ඩ්‍රෝනයක් භාවිතා කරලා. මේක හෙල් ෆයර් කියන මිසයිලක හරියට තමයි ඔවුන් හඳුන්වලා තියෙන්නේ. දැනට අපිට දැනගන්න තියෙන විදිහට මේ මිසයිලේ පුපුරන ද්‍රව්‍ය කිසිවක් තිබිලා නැහැ. ඒතකොට මේ ඒකෙන් සිදුවන හානිය අවම කර ගැනීමේ අදහසින් තමයි මේ විදිහට පුපුරන ද්‍රව්‍ය නැතිව මේ මිසයිල එල්ල කරලා තියෙන්නේ. එතකොට මේක හරියටම අල්-කයිඩා නායකයාව ඉලක්ක කරගෙන ඔහුව ඝාතනය කිරීම සඳහා පමණක්ම ඇති කරගත්තු වැඩපිළිවෙලක් හැටියට තමයි හඳුන්වන්නේ. මොකද මේ මහල් නිවාසයේ හිටපු ස්වහීරීගේ අනෙකුත් සගයන්ට හානියක් වුණේ නැහැයි කියන එක තමයි දැනට ඇමරිකාව වාර්තා කරලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රහාරය එල්ල කිරීම සඳහා මාස ගානක් තිස්සේ කාබුල් නුවර මේ ප්‍රදේශයේ නිරීක්ෂණය කරමින් හිඳලා තමයි මේ විදිහට මේ ඩ්‍රෝනයක් භාවිතා කරලා ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කළ තියෙන්නේ. මේ අවස්ථාවේදී තලිබන් පාලනය ඇෆ්ගනිස්තානයේ තලිබන් පාලනය මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔවුන් ප්‍රකාශ කළ තියෙන්නේ මේක ඔවුන් හෙලා දකිනවා ඇමරිකාව මේ ගත්තු පියවර සම්බන්ධයෙන් තමන්ගේ රටේ භූමිය තමන්ගේ ගුවන් කලාපය උල්ලංඝනය කරමින් ඇති කරපු ප්‍රහාරයක් හැටියට ඔවුන් හඳුන්වනවා. නමුත් මේ ප්‍රහාරයෙන් කවුරුන්ද ඉලක්ක කළේ කියන කාරණාව පිළිබඳ තලිබන් වරුන් මේ වෙනකොට අදහසක් පළ කළ නැහැ. ඔවුන් පිළිගන්නෙත් නැහැ මේ වෙනකොට මේ අල්-කයිඩා සංවිධානයේ අලුත් නායකයාට මේ විදිහ ප්‍රහාරයක් එල්ල වුණයි කියලා. මෙතන තලිබාන් සංවිධානය කියලා තියෙන්නේ ඔවුන් අභ්‍යන්තරව මේ පිළිබඳ පරීක්ෂණයක් කරන අය තමන්ගේ බුද්ධි අංශයන්ට දැනුම් දීලා තියෙනවා කියලා පරීක්ෂණයක් කරන්නට කියලා මේ ඇමරිකාව ප්‍රකාශ කරන විදිහටම අල්-සුවහිරි තලිබාන් පාලනයේ තියෙන කාබුල් නුවර හිටියද නැද්ද කියන එක මෙතනදී තලිබාන් වරුන් ප්‍රකාශ කරනවා. ඔවුන්ගේ අනුදැනුම ඇතිවනම් මේ අල්-කයිඩා නායකයා කාබුල් නුවර සිටියේ නැහැයි කියලා. නමුත් ඇමරිකාව ප්‍රකාශ කරන්නේ මාස ගානක් තිස්සේ ඔහු මේ ප්‍රදේශයේ ඉඳලා තියෙනවා. ඒ අනුව ඔහුගේ කටයුතු ආවේශණය කරලා තමයි මේ විදිහට බොහොම ඉලක්කගත ප්‍රහාරයක් එල්ල කළේ කියලා මෙතනදී බයිඩන් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ. 2001 සැප්තැම්බර් 11 වෙනිදා නිව්යෝක් නුවර සහ ඇමරිකාවේ ඒ ඉලක්කවලට එල්ල කරපු ප්‍රහාරය අල්-කයිඩා ප්‍රහාරය ඔසාමා බින් ලාඩන් විසින් ඒකට මූලිකත්වයේ ගත්තට ඒ ප්‍රහාරයට අල්-සුවහිරිත් ඍජුවම සම්බන්ධයි කියන පදනම මත තමයි ඔහුට මේ මිසයිල් ප්‍රහාරය එල්ල කළා ඔහුව ඝාතනය කළා තියෙන්නේ.
සමස්ත ලෝකයේම අවධානයට ලක්වුණු තවත් කාරණාවක් තමයි ඇමරිකානු පහළ මන්ත්‍රණ සභාවේ කතානායකවරිය නැන්සි පොලෝසි විශේෂයෙන්ම ඇමරිකානු දේශපාලනයේ පිළිබඳව කතාබහ කරද්දී මේක මේ සැලකිය යුතු තනතුරක් වගකිව යුතු තනතුරක් ඇගේ ආසියානු සංචාරය පිළිබඳව විශාල අවධානයක් තිබුණා. එතනදී චීනය දැඩි ලෙසින් විරෝධතාව පළ කර සිටියා. චීනයේ මේ වෙනකොට තමන්ගේ මේ භූමියට අයිතියයි සැලකමින් කටයුතු කරන යම් කලාපවලට නැන්සි පොලෝසිගේ සංචාරයේ සිදුවීම ඇමරිකානු මැදිහත්වීම ප්‍රතික්ෂේප කරන වගට තමයි චීනය දැරිලිසින් විරෝධය දක්වමින් එහිදී ප්‍රකාශ කළා හිටියේ. නැන්සි පොලෝසිගේ ආසියානු සංචාරයේ එහි අභිප්‍රායන් සහ චීනයේ ප්‍රතිචාරය පිළිබඳව අපි මීළඟට කතාබහ කරමු.
නිලුක්ෂි, නැන්සි පොලෝසි තායිවානයේ ගමන යනවයි කියලා ප්‍රකාශ කිරීමත් එක්කම චීනයේ දිගින් දිගටම ඒකට විරුද්ධව ඇමරිකාවෙන් ඉල්ලීමක් කළ තියුණා එවැනි දෙයක් කරන්නට එපා. ඇය තායිවානයට ගමන් කරොත් මේක චීනයේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමක් හැටියට ඔවුන් සලකනවයි කියලා. මෙතනදී නැන්සි පොලෝසි බොහොම ඍජුවම චීනයට විරුද්ධව මත දරන පුද්ගලයෙක් හැටියට ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඇය ඒ වුණාට දිගින් දිගටම කියා සිටියා ඇය මේ ගමන යනවම තමයි කියලා. ඉතින් ඒ අනුව තමයි ඇය ආසියානු සංචාරයේ කොටසක් හැටියට තායිවානයට ගමන් කරේ. ඇය තායිවානෙන් පිට වුණාට පස්සේ චීනය තායිවානය වට කරලා ඔවුන්ගේ නාවික බලය ඒ තායිවාන් දූපත වටේට ගෙනල්ලා ඔවුන් යුද අභ්‍යාසයක් සිද්ධ කරා ඊයේ ඉඳලා. මේ යුද අභ්‍යාසය තව දින කිහිපයක් පැවැත්වීමටත් නියමිතයි. මේ වෙනකොට මේ යුද අභ්‍යාසය නිසා තායිවානය අසල ගුවන්පතේ ඒ වගේම නාවික කටයුතු සඳහා තියෙන ඒ නාවික මාර්ගත් මේ වෙනකොට වසා දාලා චීනය දිගින් දිගටම තමන්ගේ අපි කියන මේ ලයිව් ඇමිනිෂන් පාවිච්චි කරලා ජීව උණ්ඩ පාවිච්චි කරමින් ඔවුන් මේ වෙනකොට ඒ තමන්ගේ යුද අභ්‍යාසය කරගෙන යනවා. දිග අවි මිසයිල 11ක් විතර චීනය මේ වෙනකොට එල්ල කරලා තියෙනවා. සමහර මිසයිල ජපානයේ මුහුදටත් මේ වෙනකොට පතිත උනායි කියලා ජපානයේ චෝදනා කරලා තියෙනවා. මේ මිසයිල 11න් යටත් පිරිසින් 5ක්වත් ජපානයේ මුහුදු සීමාවටත් ඇතුළු නැයි කියලා. ඉතින් කලාපීය වශයෙන් බොහොම අර්බුදකාරී තත්ත්වයක් මේ වෙනකොට ඇති වෙලා තියෙනවා. නමුත් චීනය මෙතනදී මේ කටයුතු වල සම්පූර්ණ වගකීම ඇමරිකාව බාරගත යුතුයි කියලා සඳහන් කරනවා. මේ ගමන නිසා තායිවානයට වක්‍රව පිළිගැනීමක් ලබා දීම නිසා මේක චීනයට වෙච්ච විශාල මදිපුංචිකමක් හැටියට තමයි චීනය මේ අවස්ථාවේ මේක දකින්නේ. ඉතින් අපි බැලුවොත් ඇමරිකානු රාජ්‍යනායකයෙක් මේ විදිහට තායිවානයට ගමන් කරන්නේ අවුරුදු 25කට පස්සේ. ඉතින් ඒ නිසාවෙන්ම තමයි මෙතන චීනය බොහොම දැඩි ලෙස මේ පිළිබඳ කටයුතු කිරීමට යොමු වෙලා තියෙන්නේ. හදිසියේ තායිවානය අත්පත් කරගන්න අවශ්‍ය නම් එය කරන්නේ කොහොමද කියන පෙරහුරුවක් හැටියට මේ අවස්ථාවේදී චීනයේ නාවික හමුදා බටපිරිස් තායිවානය වට කරලා තියෙන තත්ත්වයක් තමයි දැන් උද්ගත වෙලා තියෙන්නේ.
අපි අවසාන වශයෙන් අද අවධානයට ලක් කරමු මේ අලුත්ම වෛරසය මංකි පොක්ස් පිළිබඳව. මංකි පොක්ස් සම්බන්ධව අද අපේ වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයනුත් අපි තොරතුරු අරගෙන ආවා. මේ වෙනකොට ඔස්ට්‍රේලියාව මංකි පොක්ස් වලට එරෙහි එන්නත් ඇනෝම් කරලායි තියෙන්නේ. ඔස්ට්‍රේලියාවෙන් නම් මේ වෙනකොට මංකි පොක්ස් වෛරසය ආසාදිත සිදුවීම් 58ක් වාර්තා වෙලා තියෙනවා. දැන් අපි මේ කතා බහ කරන්නේ ඉන්දියාව පිළිබඳව. ලෝකයේ පළවෙනි මරණීය වාර්තා වෙනවා ඉන්දියාවෙන්. අමල්, මේක කොහොමද සිද්ධ වෙන්නේ? මංකි පොක්ස් එච්චර මේ මරණීය තර්ජනයක් ගෙනෙන වෛරසයක් නෙවෙයි කියලායි ලෝක සෞඛ්‍ය සංවිධානයත් කියන්නේ. මොකක්ද මේ වෙලා තියෙන්නේ ඉන්දියාවේ?
ඔව් දිලුක්ෂි, මෙතන අවුරුදු 22ක තරුණයෙක් තමයි මේ විදිහට මංකි පොක්ස් වලින් ජීවිතක්ෂයට පත් වෙලා ඉන්දියාවේ පමණක් නෙවෙයි දකුණු ආසියානු කලාපයේ ප්‍රථම මරණය හැටියට මේක වාර්තා වෙනවා. මේ පුද්ගලයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරලා නැවතත් කේරළ ප්‍රාන්තයට ආවෙන් පස්සේ ඔහු රෝගාතුර රෝගී තත්ත්වයට පත් වෙලා පසුව රෝහලේදී මියගියයි කියලායි වාර්තා වෙන්නේ. මරණය සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ සිදු වෙනවයි කියලා ඉන්දියාව වාර්තා කරලා තියෙනවා. මුළු ලෝකෙම මංකි පොක්ස් රෝගීන් 18,000ක් විතර මේ වෙනකොට වාර්තා වුණාට ආසියානු කලාපයේ මීට කලින් මෙවැනි මරණයක් වාර්තා වෙලා තිබුණේ නැහැ. අනිත් එක, මේ මරණය වාර්තා වෙන්නේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ. ශ්‍රී ලංකාවට ඉතාමත්ම කිට්ටු ප්‍රදේශයක තමයි මේ මරණය සිද්ධ වෙන්නේ. මේක බොහෝ විට එන්න ඇති කියලා වුන් විශ්වාස කරන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මේ පුද්ගලයා කලක් සේවය කළයි කියලා වාර්තා වෙනවා. ඉතින් ශ්‍රී ලංකිකයනුත් විශාල පිරිසක් මැද පෙරදිග සේවය කරන නිසා මේක ශ්‍රී ලංකාවට බොහෝ දුරට බලපාන කාරණාවක් බවට පත් වෙලා තියෙනවා.
බොහොම ස්තුතියි අමල්. ලෝකයේ අලුත්ම තත්විත්ති යාමත් කලින් කරන්නේ ලොව වටා විදේශ විත්ති සමාලෝචනයේ සමගින් සම්බන්ධ වූවාට. අපි එහෙමනම් යලිත් හමු වෙමු ලබන සිකුරාදා මේ විශේෂාංගයෙන්. ආයුබෝවන්.
ආයුබෝවන් දීපුක්ෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.